SBS.
O SBS.
SBS.
O SBS.
SBS Radio.
අද වැඩසටහනෙන් අපි දැන් කතාබහ කරන්නට සූදානම් වන්නේ ඉතාමත් කාලීන මාතෘකාවක්. පසුගිය වකවානුව තුළ අපිට වෙනදාට වැඩියෙන් මේ සයිබ අපරාධ, එහෙමත් නැත්නම් සයිබ ක්‍රයිම්ස් කියන කාරණය පිළිබඳව අහන්න දකින්න ලැබුණා. විශේෂයෙන්ම මේ වොන ක්‍රයි කියන වෛරසයත් සමගින් මේ කාරණය තවත් යම්කිසි ආකාරයකින් වැඩි වශයෙන් මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. ඒ වගේම පසුගියදා ඔස්ට්‍රේලියානු රජය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා පෙර වසරවලට සාපේක්ෂව මේ වකවානුව තුළ සයිබ අපරාධවල, එහෙමත් නැත්නම් මේ සයිබ ක්‍රයිම්ස් වල පැහැදිලි වැඩිවීමකුත් දක්නට ලැබෙනවා කියන කාරණය. මේ කාරණය පිළිබඳව අද වැඩසටහනෙන් අපි කතාබහ කරන්නට තීරණය කළා ඔස්ට්‍රේලියන් සෙන්ටර් ෆෝ සයිබර් සෙකියුරිටි, ඒ වගේම යුනිවර්සිටි ඔෆ් නිව් සවුත් වේල්ස්, ඒ වගේම ඔස්ට්‍රේලියන් ඩිෆෙන්ස් ෆෝස් අකඩමි යන ආයතනවලට අනුබද්ධිතව කටයුතු කරන කථිකාචාර්යවරයෙක් වන ආචාර්ය නලින් අසංක ගමගෙදර ආරච්චිලාගේ අපි සම්බන්ධ කරගත්ත අද වැඩසටහනට. නලින්, අපි මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබ.
ආයුබෝවන්.
අපි පළමුවෙන්ම ඔබගෙන් දැනගන්නට කැමති, විශේෂයෙන්ම දැන් ඔස්ට්‍රේලියානු රජය පසුගියදා පෙන්වා දී තිබුණා මේ සයිබ අපරාධවල, එහෙමත් නැත්නම් මේ සයිබ ක්‍රයිම්ස් වල 15%ක වැඩිවීමක් දක්නට ලැබෙන බව. මේ වගේ මේ සයිබ අපරාධවල වැඩිවීමක් දක්නට ලැබෙන්නේ ඇයි? අපි ඔබගෙන් පළමුවෙන්ම මේ පිළිබඳව දැනගන්නට කැමති.
ඔව්, දැන් අපි ගත්තොත් එහෙම ගොඩක් මිනිස්සු පාවිච්චි කරනවා අපි තියෙන ඩිවයිසස්, ඒ කියන්නේ මොබයිල්, iPad, එතකොට ලැප්ටොප්, ඩෙස්ක්ටොප් කියන මේ වගේ ඔක්කොම ඩිවයිස් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් හරහා සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. මොකද අපි අද කරන හැම බිස්නස් එකක්ම, එතකොට අපිට යාළුවොත් එක්ක කතා කරන්න, එන්ටර්ටේන්මන්ට් වලට, එතකොට ගනුදෙනු කරන්න, කාට හරි මැසේජ් එකක් යවන්න, කොටින්ම කියතොත් මල් ටිකක් හරි යවන්න ඕන නම් තව කෙනෙකුට අපි පාවිච්චි කරනවා ඉන්ටර්නෙට් එකෙන් ලොග් වෙලා ඒ අදාළ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකට අදාළව ඕඩර් කරන්න. උදාහරණයක් වශයෙන් Amazon එක ගත්තොත්, එතකොට eBay කියන තාක්ෂණ ඒවා පාවිච්චි කරලා අපි පාවිච්චි කරනවා. එතකොට එන්න මේවා සංකීර්ණ වෙනවා. මේවා සංකීර්ණ වුණාට පස්සේ ඒ වගේම අපිට අලුත් devices වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් iPhones, mobile devices, ඒ වගේම laptop, desktop, ඒ විතරක් නෙමෙයි. දැන් අද තියෙනවා Fitbits කියලා. ඒ වගේම smart watches කියලා තියෙනවා. ඒ වගේ devices, ඒ කියන්නේ ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපි internet එක හරහා ගනුදෙනු කරනවා. නමුත් අපි බලන්නේ ඒ අපිට අවශ්‍ය දේ කරගන්න එක විතරයි. නමුත් අපි දන්නේ නැහැ ඒ එහෙම කරන අතරතුරදී අපෙන් කොච්චර privacy, අපේ ප්‍රයිවසි එක අපි විකුණනවද, අපේ කොන්වීනියන්ස් එකට, අපේ පහසුවට අපි අපේ තියෙන ප්‍රයිවසි, ඒ කියන්නේ අපේ සෙන්සිටිව් ইনফরমේෂන් කොච්චර විකුණනවද කියන එක, කොච්චර අපි අනිත් අයට දෙනවද කියන එක අපි ඒක හිතන්නේ. ඉතින් මේ සයිබර් ක්‍රිමිනල්ස්ලා, සයිබර් අපරාධකාරයන්ට මෙන්න මේක අනගේ අවස්ථාවක්. ඒගොල්ලෝ පුළුවන් තරම් අනිත් මිනිස්සුන්ගේ බිහේවියරල් ইনফরমේෂන් අපි හැම දෙයක්ම ඉන්ටර්නෙට් එක හරහා, සෝෂල් මීඩියා එක හරහා දෙනවනේ. ඒකත් අරගොල්ලෝ ඒව කලෙක්ට් කරගෙන බලනවා කොහොමද අපේ account වලට access කරන්න, අපේ banking online bank account එකට කොහොමද access කරන්න, අපේ Facebook එකට access කරන්න, eBay නුත් තව දේවල් කරගෙන විශාල attack එකක් ඉදිරිපත් කරන්න පුළුවන් ඒගොල්ලන්ට කම තියෙනවා.
විශේෂයෙන්ම දැනගන්නට කැමති, දැන් අපි දැක්කා පසුගිය වකවානුව තුළ මේ ransomware attack කියන කාරණය පිළිබඳව අපිට ඉතාමත් බහුල වශයෙන් අහන්නට ලැබුණා. සාමාන්‍ය ජනතාවට විතරක් නෙවෙයි, ප්‍රමුඛ පෙළේ ආයතන වලටත් මේ ransomware attack හේතුවෙන් යම්කිසි ආකාරයක අපහසුතාවයට පත්වෙන්නට සිද්ධ වෙන ආකාරය අපි දැක්කා. මේ වගේ සයිබර් ප්‍රහාර වලින් වැළකෙන්නට, එහෙමත් නැත්නම් මේ වගේ සයිබර් ප්‍රහාර වලට සාර්ථකව මුහුණ දෙන්නට අපි කළ යුතු දෑ මොනවද? අපි මොනවද කරන්න ඕන?
ප්‍රථමයෙන්ම අපි හිතන්න ඕනේ මේ ඇටෑක් එකක් අපිට කොහොමද එන්නේ කියලා. දැන් අපි ඇත්තට මේක දැනගෙන හිටියේ නැත්නම් අපිට මේකට අදාළ ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ අපි ආරක්ෂා කරගන්න. ransomware attack එකක් එන්න ක්‍රම ගොඩක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ ළඟදිම ආපු attack එක WannaCry ransomware කියලා. ඒක organization 10,000කට විතර ප්‍රමාණයකට ව්‍යාප්ත වුණා. ඊට අමතරව 150,000කට වඩා computers වලට victims ලට මේක බලපෑවා. රටවල් ගත්තොත් 150,000කට වඩා මේකෙන් ලොකු මේ attack එකට ගොදුරු වුණා රටවල්. ඉතින් දැන් මේක පටන් ගත්තේ cyber criminals ලා, අපි කියනවා අපරාධකාරයෝ කියලා. cyber space එක හරහා කරන, internet එක හරහා කරන අයට cyber criminals ලා අපි කියලා කියනවා. ඒක එයා කරලා තියෙන්නේ ඒ ඇටෑක් එක දියත් කරාට පස්සේ ඒක කරලා තියෙන ඉස්සෙල්ලාම ෆිෂින් ඇටෑක් එකක් හරහා. ඒ කියන්නේ එයා ඊමේල් ලැබනවා කීප දෙනෙකුට. කවුරු හරි එක්කෙනෙක්ගේ ලින්ක් එකක් හරි මොකක් හරි ඇටැච්මන්ට් එකක් හරි ක්ලික් කරපු ගමන් ඊමේල් එක හරහා ඊට අදාළව ransomware එක ඩවුන්ලෝඩ් වෙනවා එයාගේ කම්පියුටර් එකට. ඒක කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඒකේ කරන්නේ Windows exploit කියන එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ Windows operating system එක update කරලා නැත්නම් ඒකේ අඩුලුහුඩුකමක් තියෙනවා. ඒක අනුව ඒක තව කම්පියුටර්ස් ගානකට ව්‍යාප්ත කරන්න පුළුවන් අපේ කිසිම මානව සම්පතක් පාවිච්චි නොවන විදිහට. පළවෙනි ඇටෑක් එකේදී මානව සම්පතක් අපි පාවිච්චි කරා. මොකද හේතුව නැත්නම් ඇටෑකවම තමයි ඉස්සෙල්ලාම ඇටෑක් වෙන්නේ. ඊට පස්සේ කිසිම මානවයෙක් සම්බන්ධ වෙන්නේ නැතුව කම්පියුටර්කින් කම්පියුටර්කට ඇටෑක් එක ව්‍යාප්ත වෙන එක තමයි උතනදී වුනේ. ඊට පස්සේ අපි තවත් ඇටෑක් එකක් ගත්ත පැචි ransomware ඇටෑක් කියලා. ඒකත් ওই විදිහටමයි වුනේ. හේතුව වුනේ අපේ සමාජය දැනුවත් වෙලා හිටියේ නැහැ අපි කොහොමද මේවට අවශ්‍ය විදිහට ප්‍රිකෝෂන්ස් පාවිච්චි කරන්නේ, අපි කොහොමද ආරක්ෂා කරගන්නේ මේ වගේ ඇටැක්ස් වලට. උදාහරණයක් වශයෙන් මේකට ගොදුරුනේ ගොඩක් කම්පියුටර්ස්, ගොඩක් රටවල ගොඩක් කම්පියුටර්ස් ඒගොල්ලන්ගේ ඔපරේටින් සිස්ටම් එක අප්ඩේට් කරලා නැත්තම්, ඊට අදාළ තියෙන ඇප්ලිකේෂන්ස් අප්ඩේට් කරලා නැත්තම්, විශේෂයෙන් Windows කම්පියුටර් එකක් පාවිච්චි කරනවා නම් ඒ කම්පියුටර්ස් ඔක්කොම ගොදුරු වෙනවා. මේ ransomware attack එකකින් කරන්නේ අපේ කම්පියුටර් එක ගොදුරු වුණාට පස්සේ අපේ තියෙන ෆයිල්ස් ෆෝල්ඩර්ස් ඔක්කොම ටික එන්ක්‍රිප්ට් කරනවා. මේවා ටික එන්ක්‍රිප්ට් කරාට පස්සේ ඇටැක කියනවා හරි ඔයාට ආයි මේ ෆයිල් ටික ඕනේ නම් ඔයාට ransom ගාන ransom එකක් pay කරන්න ඕනේ. මුදලක් pay කරන්න ඕනේ. ඒකත් pay කරන්න ඕනේ bitcoins කියලා virtual currency එකක් හරහා. ඉතින් එතනදී හරි අමාරු ඇටැක කවුද කියලා හොයාගන්න. මොකද bitcoins කියලා කියන්නේ ඒක ට්‍රේස් කරන්න බෑ. ඉතින් අපිට ethically කියන්න බෑ, කාටවත් උපදෙස් දෙන්න බෑ ඒ සල්ලි දීලා මේක ඩීක්‍රිප්ට් කරගන්න කියලා. මොකද ඒක කිසිම ගැරන්ටි එකක් නෑ. ඒක නිසා ඉම්පෝර්ටන්ට්ම දේ තමයි තමන්ගේ තියෙන ෆයිල් බැකප් කරන්න හැමතිස්සෙම ඒ බැකප් කරලා ඒව එන්ක්‍රිප්ට් කරන්න ඕනේ. ඊට අමතරව අපේ තියෙනවා එක පහසුකමක්, Windows operating system එක හරි ඕනම operating system එක පාවිච්චි කරනවා නම් automatically turn on කරන්න පුළුවන් Microsoft updates. ඒ කියන්නේ අපේ operating system එක automatically update වෙන විදිහට හරි ගස්සන්න පුළුවන්. ඒ වගේම විතරම වැදගත් දෙයක් අපි click කරන්න හොඳ නැහැ suspicious links email හරහා එන. අපි ඒව දන්නේ නැත්නම් සමහරක් attachment එනවා අපි HTML attachment කියලා web page එකක් හරහා වගේ එන attachment. ඒව අපි ක්ලික් කරන්න කවුදක්වත් හොඳ නැහැ. එතකොට හැමතිස්සෙම අපි බලනකොට අපි බලන්න ඕනේ මේක ඇවිල්ලා තියෙන්නේ trusted හරි විශ්වාසවන්ත කෙනෙක්ගෙන්ද කියන එක අපි දැනුවත් වෙන්න ඕනේ. ඒක කොහොමද බලන්නේ? අපි Google කරලා පොඩ්ඩක් බලා ගන්න පුළුවන්.
හොඳයි. සයිබර් අවකාශයේ සිද්ධ වෙන අපරාධ පිළිබඳව, එහෙමත් නැත්නම් සයිබර් ක්‍රයිම්ස් පිළිබඳව අපි අද වැඩසටහනෙන් කතා බහ කරමින් සිටින ආචාර්ය නලින් අසංක ගමගෙදර සමගින් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි. දැන් සාමාන්‍ය ජනතාවේ එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන අවදානම් විශේෂයෙන්ම අපි දන්නව නලින් දැන් වර්තමානයේ ගත්තහම අපි මීට අවුරුදු 15කට 20කට ඉහත වගේ නෙවෙයි අපි අපේ බැංකු කටයුතු කරන්නේ අන්තර්ජාලය හරහා. ඒ වගේම ස්මාර්ට් ජංගම දුරකථන තියෙන නිසා විවිධාකාරයේ ඇප්ස් අපි පාවිච්චි කරනවා අපි එදිනෙදා කටයුතු වලට උපකාර කරගන්න. මේ මෙහිදී මේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අවදානම මොකක්ද? මේ වගේ මේ මේ සයිබර් අපරාධ නිසා සහ ඒවයින් වැළකී ඉන්නේ කොහොමද? උදාහරණයක් විදිහට අපිට අපේ තියෙන ජංගම දුරකථන ගත්තහම, එහෙමත් නැත්නම් අපේ බැංකින් ඇප්ස් ගත්තහම මේ කාරණාවලදී අපිට ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද? මම දන්නවා මේක තරමක් පුළුල් ප්‍රශ්නයක්. නමුත් අපිට සරලව කිව්වොත් එහෙම මොනවද අපිට ආරක්ෂා වෙන්න පුළුවන් ගන්න පුළුවන් පියවර?
මේවට ආරක්ෂා වෙන්න අපි ඇත්තම කරන්න ඕනේ අපේ පාවිච්චි කරනවා නම් ඊමේල් account, එතකොට social networking accounts, Facebook, LinkedIn, Instagram, ඒ වගේ දේවල්, ඒ වගේම local අපි chat applications පාවිච්චි කරන WhatsApp, Viber, ඒ වගේ දේවල්, iMessenger, ඒ වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඉතාමත් වැදගත් අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද strong password එකක් පාවිච්චි කරන්නේ. එතකොට upper case letters, lower case letters, numbers, special case characters එක එකතු කරලා පාවිච්චි කරනවා. එතකොට අත්‍තර මාස 3කට වරක්, 4කට වරක් වගේ ඒ කාල සීමාවෙදී අලුත් password එකක් අපි පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊට අමතරව දැන් අපි Facebook හරි email එකක් හරි පාවිච්චි කරනවා නම් අපි තියෙනවා two factor authentication කියන එක. අපි ප්‍රෆයිල් එක ක්‍රියේට් කරනකොට අපි හදිස්සියේ අපිට ඒකත් එක්ක සම්බන්ධ කන්ෆිගර් කරනකොට සම්බන්ධ කරගන්න පුළුවන් අපේ මොබයිල් ෆෝන් එක නැත්නම් වෙනත් ඊමේල් account එක. එතකොට මොනවා හරි මේකට අදාළ ඇක්ටිවිටි එකක් වෙනවනම් Taman දැනුවත් හෝ නොදැනුවත් ඒකට notification එකක් යනවා. උදාහරණයක් වශයෙන් ගිහිල්ලා මම password එක වෙනස් කරා කියන්නේ. එතකොට මට අක් ගාලා එනවා මගේ mobile එකට කවුරු හරි කෙනෙක් ඔයාගේ password එක මෙන්න වෙනස් කරලා තියෙනවා. එතකොට ඔයා දන්නවා මොනවද ඒක වෙන්නේ කියලා. දැන් ඕකම කරන්න පුළුවන් අපිට online banking accounts වලට. ඊට අමතරව අපි දැනගන්න ඕනේ තව දෙයක් තමයි sensitive information අපි share කරන ඇති තරම් social media හරහා විශේෂයෙන් Facebook වල. එතකොට එතනදී උදාහරණයක් වශයෙන් කිව්වොත් boarding passes, license, passport, එතකොට ID cards like student ID, employee ID cards වගේ පාවිච්චි කරන. ඒ වගේම car keys, ගෙදර home key එකේ photos ඒ වගේ දේවල් අපි share කරනවා social network එක හරහා Facebook වගේ දේවල් හරහා. Medicare cards. එතකොට photos of සමහරක් විදිහට naked photos මේ පොඩි ළමයින්ගේ දේවල් අපි හිතන්නේ මේවා තව අවුරුදු ගානකට පස්සේ මොනවාගේ detrimental effect එකක් මේකෙදි බලපාවිද කියලා ලොකු හානියක් මේගොල්ලන්ට වෙයිද මේ අපි මේ කරන එකකින් කියලා අපි බලන්නේ නැහැ. නමුත් අපි ඒවා share කරනවා. දැන් boarding passes ගත්තොත් අපි ගොඩක් excited line අපේ ඊළඟ holiday එක අපි යනවා ලංකාවට හරි වෙන යම්කිසි රටකට හරි යනවා කියලා අපි ගොඩක් කැමති අපේ දේවල් emotion එක අනිත් පැත්තට share කරන්න. ඉතින් අපි පාවිච්චි කරන Facebook වගේ දේවල්. ඒත් ඒ වගේ දේවල් අපි පාවිච්චි කරාට පස්සේ cyber criminals ලා සයිබර් අපරාධකාරයන්ට පුළුවන් අර ඒකේ තියෙන බාකෝඩ් එක පාවිච්චි කරලා ඔයාගේ ඔක්කොම දේවල් හොයා ගන්න ඔයාගෙන. කොටින්ම කියතොත් ඒකේ තියෙනවා කොහෙටද යන්නේ කවදද යන්නේ මොන ෆ්ලයිට් එකෙන්ද යන්නේ. ඒකට දන්නවා ගෙදර කවුරුත් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි පාරේ යනවා. අපි පාරේ යනකොට කවුරු හරි ස්ට්‍රේන්ජර් දන්නේ නැති අමුත්තෙක් අඳුරන්නේ නැති කෙනෙක් අපිට හම්බුලා අහනවා ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක මොකද්ද කියලා. අපි දෙන්නේ නැහනේ. නමුත් අපි Facebook එක හරහා අපේ තියෙන අපේ geolocation කියන තාක්ෂණය enable කරලා හැමෝටම connect වෙලා ඉන්න Facebook එකේ ඒගොල්ලෝ දන්නවා අපේ ගෙදර කොහොමද කියලා හොයාගන්න පුළුවන් within 10-15 meters අපිට එයාට අපි හොයාගන්න පුළුවන් හරියටම. එතකොට අපි මේ තාක්ෂණය පාවිච්චි කරනකොට දැනගන්න ඕනේ කොච්චර මේකේ ප්‍රයිවසි අපේ පෞද්ගලික දේවල් අපි එළියට දෙනවද කියන එක. අපි මේ තාක්ෂණය පාවිච්චි කරනකොට හොඳටම දැනගන්න ඕනේ අපි මේ තාක්ෂණය කොහොමද හරි හැටි පාවිච්චි කරන්නේ. මොකද කාකී සමහරක් ලාට ෆොටෝස් මේක නේ අපිට පුළුවන් කීමී කියලා ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඔන්ලයින් ෆ්‍රීලි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක අරගෙන අපිට පුළුවන් කෙලින්ම අපි යන්නේ නැතුව බ්ලොක්ස්මිත් ලා හරි කවුරු හරි කෙනෙකුට දීලා කී එක ඩුප්ලිකේට් කරගන්න. අලුතෙන් කී එක නිෂ්පාදනය කරගන්න. ඒතර මේ කී එක හරහා අපිට කාර් එක හොරෙන් අරගෙන යන්න පුළුවන්. අපිට ගෙදර ලොක් එකක් කරන්න පුළුවන්. ඌකෙදි ওই දාන ইনফরমේෂන් ගොඩාක් අපි එළියට දෙනවා. අපේ ටෙලිෆෝන් නම්බර්ස්, date of birth, zip code, අපේ ගෙදර ইনফরমේෂන්. එතකොට සයිබර් ක්‍රිමිනල්ස් කොහොමද මේව අරගෙන අපි ඇටැක් කරන්න කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. ප්‍රධාන වශයෙන් මිනිසුන්ව ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි ඒගොල්ලන්ව තාක්ෂණ එළියට දානකොට ඒහා සම්බන්ධ නිසි අධ්‍යාපනයක් දෙන්න ඕනේ. අවශ්‍ය දේ කරගන්න එක විතරක් නෙමෙයි මේ තාක්ෂණය හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ දැනගන්නවා.
නලින් මදක් බාධා කරොත් දැන් විශේෂයෙන්ම කෙනෙක් යම්කිසි ආකාරයක සයිබර් අපරාධයකට මුහුණ දීලා තියෙනවා නම් උදාහරණයක් විදියට බැංකු විස්තර කෙනෙක් හොරෙන් අරගෙන මොකක් හරි අපේ බැංකු account එකට log වෙලා මුදල් හොරකමක් කරලා තියෙනවා නම් මේ වගේ ආකාරයක යම්කිසි ආකාරයක සයිබර් අපරාධයකට මුහුණ දීලා තියෙනවා නම් ඒක වාර්තා කරන්න මොන වගේ අවස්ථාවක්ද ඔස්ට්‍රේලියාව වගේ රටක තියෙන්නේ?
ඔස්ට්‍රේලියාව වගේ රටක අපි ගත්තොත් තියෙනවා අපිට ඔස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් වලට අපිට ඒක රිපෝර්ට් කරන්න පුළුවන් ගිහිල්ලා කියන්න පුළුවන්. ඊට අමතරව ඔස්ට්‍රේලියන් සයිබර් සිකියුරිටි සෙන්ටර් එකට අපිට ඒ වෙබ්සයිට් එකට ලොග් වෙලා අවශ්‍ය ඒ දේ රිපෝර්ට් කරන්න පුළුවන් ඊමේල් එක හරහා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට එහා සම්බන්ධව පරීක්ෂණයක් කරලා එහා සම්බන්ධ ප්‍රතිඵල අපිට දෙනවා.
සයිබර් ප්‍රහාරවලට මුහුණ දීම කියන කාරණේදී ඔස්ට්‍රේලියාව රටක් විදියට කොයිතරම් දුරට සූදානම්ද? පර්යේෂකයෙක් විදියට ඔබගේ මතය මොකද්ද?
ඇත්තටම අපි කියනවා නම් ඔස්ට්‍රේලියාව වගේ රටක් අපි තාමත් එංගලන්තේ ඇමරිකාව තරම් ඒ මට්ටමට අපි ප්‍රිපෙයාර් වෙලා නැහැ. නමුත් අපි තියෙනවා හොඳ තාක්ෂණයක් අපිට තියෙනවා. ඒ වගේම අපි ඒ ගැන දැන් ගොඩාක් දුරට විශේෂයෙන් වර්තමාන රාජ්‍ය ගොඩාක් පියවර අරගෙන යනවා එහා සම්බන්ධ. දැන් මේ අප මම ඊයේ සම්බන්ධ වුණා අපි ත්‍රෙඩ් රිපෝර්ට් එකක් සබසිකට මිනිස්ට දැන්චෑන් යා අපිට දුන්න ති ඒක ඒ අපි ක්‍රියාමාර්ග අර්ගෙන නොද මේකද ක්‍රියාමාර්ග ගන්නකට අප ප්‍රධාන වශයෙන් ක්‍රම කීපයකින් ක්‍රියාමාර්ග ගන්නවා මේවා සයිබ ප්‍රහාරවලින් අපේ ඕගනයිසේෂන්ස් ඒ වගේම අපේ රටේ මිනිස්සුන් ආරක්ෂා කරගන්න අපි ක්‍රියාමාර්ග පාවිච්චිගන්න ප්‍රධාන වශයෙන් අප ගන්න ක්‍රියාමාර්ගයක් තමයි එජුකේෂන් කියන අපි නිසි අධ්‍යාපනය අපි කොහොමද ඒගොල්ලන්ට දෙන්නේ ප්‍රධාන වශයෙන් ස්කෝලවල්ල ඉඳා ගෙදරේ ඉඳන් මේක පටන් ගන්න ඕනේ වැඩ. උදාහරණයක් වශයෙන් අපි පාවිච්චි කරනවා ගේම් බේස් ටෙක්නොලොජි කියලා. මිනිසුන්ට රසවත් වෙන විදිහට, එන්ටර්ටේන් වෙන විදිහට ඒ දැනුමක් දෙනවා. අපි තාක්ෂණය නිර්මාණය කරන්නේ මිනිස්සුන්ට. කොහොමද මිනිස්සු මේක තමන්ගේ තාක්ෂණය පාවිච්චි කරන්න කියන එක හොඳට අධ්‍යයනය කරලා ඒගොල්ලන්ව සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා කරගන්න පුළුවන් විදිහටත් ඒ වගේම ඒගොල්ලන්ට හොඳ පළපුරුද්දක් හොඳ හොඳ විදිහට ඒගොල්ලන්ට ඒ දේවල් කරගන්න ඒ තාක්ෂණය පාවිච්චි කළ උදාහරණයක් කියනවනේ ඔන්ලයින් ෂොපින්, ඔන්ලයින් බැංකින් වගේ දේවල්. ඒ වගේ දේවල් අපි කරනවා. ඒ කියන්නේ කරනකොට අපි බලනවා කොහොමද මේ තාක්ෂණය අපි මිනිස්සුන්ට ඩිසයින් කරන්න හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට වයසක අයට, ඒ වගේම ස්කෝල යන අයට, ඒ වගේම මැදිවිය අයට, ඒ හැමෝටම හොඳට පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි තාක්ෂණයක් නිර්මාණය කරන එක තමයි අපි බලන්නේ.
හොඳයි, ඒ අප සමගින් කතා බහට එකතුනේ සයිබර් ආරක්ෂාව පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යස්ථානයේ සහ ඔස්ට්‍රේලියානු ආරක්ෂක සේවා ඇකඩමියට සම්බන්ධව කටයුතු කරන සයිබර් ආරක්ෂාව පිළිබඳව විශේෂඥයෙක් වන ආචාර්ය නලින් අසංක ගමගෙදර ආරච්චිලාගේ. අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ කතා බහ සමගින් එකතුනාට නලින්. අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් කාරණාවලදී අපේ අසන්නන් දැනුවත් කරන්නට ඔබ සමගින් එක්වී. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.